එහෙමයි කරන හැටි සමහර විට වෙනස් වෙන්න පුළුවන් කරන්නේ මොකද්ද කියන එක කරන්නේ කොහොමද කියන එක ඒ මාර්ගයේ තමන් උපදවා ගන්න ඕන එක. ඒතර අපිට ධර්මයෙන් ගන්න තියෙන්නේ සම්මා දිට්ඨිය කියන එක. කියන්නේ නිවන කරා යන විදිහ මේකයි කියලා පැහැදිලි අවබෝධයක් තමන් ඇති කරගන්න ඕන. ඒක තමයි ධර්මයක් අහලා ගන්න තියෙන්නේ. දැන් ඒක නොදන්න හින්දා තමයි මේ විදිහට කළොත් හරිද මේ විදිහට කළොත් හරිද ඔය ප්‍රශ්නේ. නේද? ඒතර දහම දැක්ක කෙනාට වෙන දේ තමයි ඔන්න ඔය ප්‍රශ්න ටික නැති වෙන. ඊට පස්සේ ඕන තැනක ගිහින් ඕන භාවනාවක් කරන්න පුළුවන්. මොකද තමන්ට පැහැදිලි දැක්මක් තියෙනවා. මේකෙන් වැඩෙන්නේ මාර්ගෙද නැද්ද? තමන්ගේ කෙලෙස් දුරු වෙනවද නැද්ද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් ගන්න ඕන. ඈ? එතෙන්දී අර අම්මත් ඇහුවා දැන් මොකද්ද සතිපට්ඨානේ වඩන එක ගැන ප්‍රශ්නයක්. තේතෙන්දි තියෙන්නේ ඔය මාර්ග පොදුවේ ගත්තහම තියෙනවා මේ ලෝකෙට අයිති කෙලෙස් දුරු කරන කොටසකුත් තියෙනවා. ඒකට අපි කියනවා පූර්ව ප්‍රතිපදාව කියලා. හරි. ඊළඟට ලෝකෙන් එතර වීම සඳහා කරන්න ඕන වැඩපිළිවෙලකුත් තියෙනවා. ඒකට කියනවා ආර්ය ප්‍රතිපදාව. ඒකට පූර්ව ප්‍රතිපදාවයි ආර්ය ප්‍රතිපදාවයි. පූර්ව ප්‍රතිපදාවෙන් ගොඩක් වෙලාවට වෙන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ තියෙන නීවරණ ටික යටපත් කරන. තව විදිහට කිව්වොත් අපේ හිත සමතයකට සමාධියකට පත් කරන. හරි. ඒක අවශ්‍යයි. දැන් අනිත් ඒවා කතා කරපු ගමන් හිතන්න එපා ඒ ටික වැඩක් නැහැ අපි අරකයි කරන්න ඕන කියලා. අපිට නිවන් මාර්ගය විතරයි ඕන පූර්ව ප්‍රතිපදාව වැඩක් නැහැ කියලා එහෙම අතාරින්න බෑ. මොකද අපි ලෝකෙට අයිති කෙලස් ටික යටපත් කරගන්න තරමට තමයි අර ආර්ය මාර්ගේ නැත්තම් මේ ලෝකෙන් එතෙර වෙන පැත්ත වඩන්න පුළුවන්. මේ මාර්ගෙට එන්න පුළුවන්. හරි. ඒතර ලෝකෙට අයිති කෙලස් බලවත් නම් අරකට යනවා කියන එක වෙන්නේ නැහැ. නේද? ඒ හින්දා දැන් මුලින්ම මතක තියාගන්න අපි කොච්චර ගැඹුරු ඒවා කතා කළත් මූලික ටික අමතක කරන්න හොඳ නැහැ. දැන් මම උදේ කරපු භාවනා විශේෂයෙන් මෛත්‍රිය පිළිකුල. ඊළඟට මොකක් හරි ක්‍රමයකට හිත එකඟ කරගන්න. ඒකට තමයි සති නිමිත්ත කියන එක ඕන වෙන්නේ හිත එකඟ කරගන්න. ඒකෙත් තියෙනවා මේ ක්‍රම ගොඩාක් තියෙනවා. ඒක එකක් තමයි මේ හුස්ම යදාගෙන හිත එකඟ කරන එක. ආනාපාන සතියදී. තව තව ක්‍රම තියෙනවා හිත එකඟ කරන්න. දැන් පොදුවේ දැනගත්තහම මේක කරන්නේ කොමක් සඳහාද? ඒකට නීවරණ යටපත් කරගන්න වෙනවා අපට. නීවරණ ටික දන්නවනේ දැන් නේද? කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. හරි. කාමච්ඡන්ද ව්‍යාපාද කියන්නේ ඇලීම් ගැටීම් ප්‍රධානම. ඊළඟට තීනමිද්ද කියන්නේ කම්මැලි කම නිදිමත ගතිය නේද? නිින්ද යනකොට බෑනේ ධර්මය දකින්. ඒ ගතියත් අයින් වෙන්න ඕනේ. ඒ කියන්නේ යටපත් වෙන්න ඕනේ. ඊළඟට හිතේ ඔය තියෙන නොසන්සුන්කමත් අඩු වෙන්න ඕනේ. හිත නොසන්සුන් වුණාමත් බෑනේ අපිට විදර්ශනයක් කරන්න එකකට අවධානය යොමු කරගෙන හිතන්න අමාරුයි. හිත කලබල වැඩි වුණා. ඒතර කලබල ගැතිය නසංසුන්කම අඩු කරන්න ඕන උද්දච්ච. උද්දච්ච කුක්කුච්ච. ඒකයි පසුතැවෙන ගැතිය. ඒකත් වැදගත්. පසුතැවීම අයින් වෙන්න ඕන. හරි? ඊයේ මදුරුවෙක් මැරුවා නේද කී කියා ඕක හිත හිත එහෙම ඉන්නේ නැහැ. නෑ එහෙම හිටියනම් දැන් අඟුලිමාලා හමුදුරන්ට රහත් වෙන්න බෑනේ. මේ දැච්චර මිනිවර ඒ කරපු දේවල් ඉවර අතීතේ ඉවරයි. පසුතැවෙන ගතිය ඒ කියන්නේ උද්දච්ච කුච්ච දෙකම ඒ හිතන සංසුන් කරන්නේ ඒක යටපත් වෙන්න ඕන. ඊළඟට විචිකිච්ඡාව එක 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 මට්ටමේ තියෙනවා සැකය. ඒ ධර්මයේ දකින්නකොට විචිකිච්ඡාව දුර වෙනවා ටික ටික. හරි. දැන් සමාධිය වැඩෙනකොටම යම්කිසි ප්‍රමාණයකට සැකේ දුරු වෙනවා මේක මට කරන්න පුළුවන්ද බැයිද කියලා එකක් තියෙනවානේ ඒ ගති නැති වෙනවා. ඒ සමාධියෙන් නීවරණ ටික යටපත් කරනවා. සමාධිය වඩන්න තියෙන භාවනා තමයි ඔය ගොඩාක් දැන් සමසතලිස් කමටහන් කියලා කියන ඒවා. ඒතර කායනුපස්සනාවේ නැත්තම් සතර සතිපට්ඨානේ මුලින් කරන්නේ ඔය නීවරණ ටික යටපත් කරන එක. මොකද ඉස්සෙල්ලා හිත සංසුන් මනසකට ගේන්නවා. ඊට පස්සේ තමයි අර ආර්ය මාර්ගේ පැත්තට ලෝකෝත්තර පැත්තට යන්නේ. හරි. ඒකේ තව පැත්තකින් කිව්වොත් දැන් පූර්ව ප්‍රතිපදාව මොකක්ද ආර්ය ප්‍රතිපදාව කියනකොට අපි අර කියනවනේ දැන් පව් කරන්න එපා පින් කරන්න හොඳ දේවල් කරන්න කියනවනේ නේද? ඇයි? පව් කළොත් මොකද වෙන්නේ? අපාය. නැත්තම් නරක ප්‍රතිඵල එනවා අපට අපව දුකටපත් වෙනවා නේද? එතකොට සත්වයා දුක් විඳිනවා දැකලා අනුකම්පාවෙන් තමයි බුදුහාමුදුරුවෝ කියේ පව් කරන එක නවත්තන්න. සබ්බපාපස්ස අකරණ. සියලු පව් කරන්න එපා. නේද? මොකද අනිවාර්යෙන් දුක් ප්‍රතිඵල එනවා. ඊළඟට කුසලස්ස උපසම්පදා කිව්වා නේද? කුසල් කරන්න. දැන් පින් කරන්න හොඳ කුසල් කරන්න. ඒ මොකද? එතකොට හොඳ ප්‍රතිඵලයි. නේද? ඒතර සත්‍යය දුක් විඳින්නේ නැහැ ටිකක් නේද? සැප ගතියක් තියෙනවා. හරි? දැන් ඕගොල්ලෝ මිනිස්සු වුණේ අපි මිනිස්සු වෙලා ඉපදුණානේ. ඒ පිනක්ද පවද්ද නැත්නම් කුසල සිතකින්මයි මනුස්ස ජීවිතේ ලබන්නේ නේද? එතකොට ඒ දැන් අපි මනුස්ස වෙලා උපදින්න හැකියාව ලැබුණේ කුසල් කරපු හින්දා. හින්දා කුසල් කරන්න ඕන. කුසල් වලින් තමයි මේ සුගතිගාමි වීමේ හැකියාව තියෙන්නේ. සතර අපායට යන්නේ නැතුව එතනින් ඉහළ තැන් තමයි සුගති කියන්නේ නේද? මං කුසලයක් හින්දා මනුස්ස ජීවිතේ ලැබුවා. නේද? දැන් මේ ජීවිතේ ලෙඩ වෙලා හැම නැද්ද? කියනවා. ගණන් කරන්න බැරි වාර ගණක් ලෙඩ වෙලා ඇති නේද? ඈ? එතකොට සැපද දුකද විඳලා තියෙන්නේ? ඒ ලෙඩ වුණාම දුක. දැන් ඒ ලෙඩ වුණේ මිනිස්සෙක් කියලා ඉපදුන හින්දා නේද? මනුෂ්‍යයන්ට හැදෙන ලෙඩනේ හැදුනේ. නේද? දැන් පේනවද අර කුසලේ හින්දා මනුෂ්‍යෙක් වුණාට ඒකම හැංගිලා තියෙන දුකකුත් විඳිනවා කියලා. නේද? ඒක තව පැත්තකින් එක එක විදිහට Tamanට බලන්න පුළුවන්. දැන් හොඳ දරුවෙක් ලැබෙන්නේ සමහර විට කුසලේ. නේද? හොඳට කී කරුයි ඉගෙන ගන්නවා රව මේව අපි හොඳයි කියන පැති. ඒතකොට පරණ කුසලය. නේද? දැන් ඔය දරුවා ලෙඩ වුණොත් එහෙම සැපද දුකද? ඒ දුක තියෙන්නේ දරුවෙක් හිටියා හින්දා නේද? දරුවා නැති කෙනාට ඒ දුක නැහැ නේද? මොකක්hari වෙලා දරුණු අසනීප පිළිකාවක් වගේ එකක් හැදෙන. බැරි නෑනේ. හදිස්සි මැරෙන්නත් පුළුවන්. දැන් හොඳට ආසාව වැඩි වුණහන් දුකත් වැඩි ඉතින්. අනේ මෙච්චර හොඳට ඉගෙන ගත්තු මෙච්චර ගී කරු මේවා මැරිලා ගියානේ කියලා දැන් තව වැඩියෙන් අඩන්නේ. දැන් දරුවා ඉන්න කෙනාටද ඒ දුක තියෙන්නේ නැති කෙනාටද? දැන් දරුවා ලැබුණේ කුසලයක් හින්දාද අකුසලයක් හින්දාද? කුසලය. ඒක කුසලෙන් හොඳ ලැබුණාට දැන් දුක් විඳලානේ. වැඩියෙන් දුක් විඳින්නෙත් ඒ හින්දා. නේද? දරුවා නැති කෙනාට ඒ දුක නැහැ. දැන් දරුවා හදාගන්න විඳින දුකක් නැහැ. නේද? ඊළඟට අකීකරු වුණාම විඳින දුකක් නැහැ. හැමතිස්සෙම ගීකරු නැහැ නේද? එන්නේ ලොකු වෙන අනිත් පැත්තටම නේ යන්නේ. ඈ කියන දේ අහන්නේ නැවනේ. ඈ හිත හිතා දුක් වෙනවනේ ඊළඟට. ඉතින් ওই දුක ආවේ කොහෙන්ද? දැන් පේනවාද අර කුසලෙට හොඳ විපාක තිබුණාට ඒක හැංගිලා එනවා දුක. හරි. ඒක ඕකමයි තියෙන්නේ අපි දැන් ඔය වගේ පොඩි උදාහරණ ගත්තට අපි හිතමු දැන් කුසලයක් හින්දා මනුෂ්‍ය ලෝකේ ඉපදුනා නැත්නම් දිව්‍ය ලෝකේ යන්න පුළුවන් බ්‍රහ්ම ලෝකේ යන්න පුළුවන් ඔය කොහේ ගියත් මේ දුක්ඛ සත්‍ය කියන එකට යටත්. හරි. දුක්ඛ සත්‍ය කියන්නේ චතුරාර්ය සත්‍යෙන් මිදිලා නැහැ. ඒ කියන්නේ දැන් දුක දැන් ලෝකයේ පවතින්නේ දුක මතයි කියනකොට 31 තලෙම දුක. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සසරේ මොහොතක් හිටියත් ඕකත් දුකයි. මොහොතකටවත් වර්ණනා කරන්නේ නැහැ කියනවා. හරි. එහෙනම් දැන් කුසල් කර කර ඉඳලා විතරක් මදි. ඒතර සබ්බපාපස්සා කරනම් කුසලස්ස උපසම්පදා. එතනත් අඩුවක් ඕක පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. ඒ කියන්නේ බුදුදහමක විතරයි ඒක පෙන්වන්නේ. අනිත් ආගම් ඔක්කොම ওই දෙකෙන් නවතිනවා. පව් කරන්න එපා පින් කරන්න. ස්වර්ගයට යන්න පුළුවන් පින් කරලා. හැබැයි බුදු කෙනෙක් විතරයි පෙන්වන්නේ උත්තන දුකමයි. ඒතර බුදු කෙනෙක් පහළ වෙන්නේ ওই දෙක කියන්න නෙවෙයි. ඔතනත් අඩුව පෙන්නලා සසරේ යන එකම දුකයි මෙතනින් ගැලවුණොත් විතරයි දුකෙන් මිදීම තියෙන්නේ. ඔකට කියනවා ආර්ය මාර්ගය කියලා. ඒකට අන්න අතනින් තමයි ආර්ය ප්‍රතිපදාව පටන් ගන්න. තේරුණා? දැන් ඔය පින්පව් කතාවන් නෙවෙයි. මොකද පින්කලත් පව්කලත් සසරේ යනවා. සසරේ යනවා නම් දුකම තමයි. අපිට తాවකාලික සැපක් තිබුණාට ආස්වාදයක් තිබුණාට ඒකෙත් හැංගිලා තියෙන්නේ දුක. හරි. ඒක තව පැත්තකින් කියනවා ඔය කොහේ ගියත් වැඩි හරියක් ගත කරන්නේ සතර අපායි. අපි මනුස්ස ලෝකෙත් මෙච්චර දුක් විඳිනවා නම් සතර අපායි කොහොම දුක් ඇත්ත නේද? ඊළඟට අර ඉතින් ගොඩාක් විස්තර කරනවනේ නේද? බෙලි කපල මැරුම් කාපු වාර ගාන අනන්තයි. අපි හැමෝම එතකොට ඒ ගලා ගියලේ එකතු කළත් සතර මහා සාගරයට වැඩි කියන මේවා බොරු නෙමෙයි. දැන් අපිට හිතනවානේ මේ බය කරන්න බොරුවට හදපුවා කියලා නෑ. බුදු කෙනෙක් බොරු කියන්නේ නෑ. සර්වතං සර්වඥතා ඥාණයෙන් ඇත්ත ඇති හැටි දැකලමයි මේක දේශනා කරලා තියෙන්නේ. හරි. ඉතින් මේවා ටික ඕන වෙන්නේ ඔන්න ඔතනින් එහාට හිතන්න. අපි මේ කොච්චර සැපයි කියලා අරව මේවා පස්සේ ගියාට මේ දැලුණට මේ කොච්චර භයානක තත්යකද ඉන්නේ. එතකොට ඔන්න ඔක අහන්නවත් ලැබෙන්නේ මේ දහමක් තියෙන කාලේ විතරයි. එතකොට ආර්ය මාර්ගයක් ගැන අහන්න ලැබෙන්නේ මේ දහමක් තියෙන කාලෙක විතරයි. ඒකයි අපි ඉපදුන එක බොහොම කලාතුරකින් ලැබෙන ක්ෂණ සම්පත්තියක් කියන්නේ. මනුස්ස ජීවිතෙත් ලැබිලා තියෙනවා දහම අහන්න ලැබිලා තියෙනවා ඔහොම අහන්න ලැබෙන්නේ බොහොම සුළු කාලෙක විතරයි. ඒකයි එක ක්ෂණයක් කියන්නේ. එතකොට ඒකෙන් ගන්න ඕන ප්‍රයෝජනේ තමයි ප්‍රයෝජනේ ගත්තා කියන්නේ අන්න අර ආර්ය මාර්ගය ගැන දැක්මක්වත් අඩු ගානේ ඇති කර ගන්න ඕන. ඒකට කියනවා සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය ඉස්සෙල්ලා කිව්වෙත් සම්මාදිට්ඨියක් තමයි. පව්කල තපාය යන්න එනවා පින්කලොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා කියන එකත් සම්මාදිට්ඨියක්. හැබැයි ඒක ලෝකෙට අයිති. නේද? ලෝකේ නැවත නැවත ඉපදීපදී යනකොට අර දුක් විපාක අඩු කරලා සැප විපාක වැඩි කරන්න විදිහක්. ඒක එතකොට ලෞකික සම්මාදිට්ඨිය. ඔකට කියනවා කම්මස්සගතා සම්මාදිට්ඨිය කියලාත් කියනවා. එතකොට එතනින් එහාට යන පැත්ත තමයි බුදුදහමක් අහලා විතරක් ගන්න පුළුවන් එක තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒකට චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලාත් කියනවා. මොකද චතුරාර්ය සත්‍ය ගැන අවබෝධකින්මයි ඒ හරි දැක්මෙන් චතුරාර්ය සත්‍ය දන්නවනේ නේ. දුකයි දුක්ඛ සමුදයයි නිරෝධයයි මාර්ගය ගැන පැහැදිලි අවබෝධයක් එනවා. එහෙම આવුත් විතරයි ඔන්න අරිෂ්ඨාංගික මාර්ගේ වැඩෙන්නේ. ආර්ය මාර්ගේ සම්මාදිට්ඨිය නැති වුණොත් ආර්ය මාර්ගයක් ගැන කතා කරන්නවත් බැහැ. කොච්චර සතිපට්ඨානෙ වඩනවා කිව්වත් සම්මාදිට්ඨිය නැත්තම් ආර්ය මාර්ගේ වෙන්නේ නැහැ. හැබැයි වැඩෙනවා ලෝකයට අයිති ආර්ය අෂ්ටාංගික මාර්ගේ වැඩෙනවා. එහෙම එකකුත් තියෙනවා. හරි. එහෙනම් අපි දහමක් අහලා තේරුම් ගන්න ඕන මොකද්ද මේ දැන් ආර්ය මාර්ගය කියන එක ගැන අවබෝධයක් ගන්න ඕන. එතකොට ඒක ගන්න දැන් සම්මාදිට්ඨිය ප්‍රධාන විස්තර කරන්නේ දුකයි සමුදයයි නිරෝධයයි මාර්ගයයි ගැන දැනගන්නවා. දැන් කියා අපි නම් ඕක දන්නවා. වචන ටික දන්නවනේ. වචන ටික දැනගත්තට මදි. ඒක ඊට වඩා පැහැදිලි දැක්මක් වෙනවා. ඒකම තේරුම් ගන්න තව විදිහකට කියනවා ලෝකයයි ලෝක සමුදයයි ලෝක නිරෝධයයි. හරි. ඒ ටික නැතුව නිවනක් පණවන්නේ නැහැ. ලෝකය මොකද්ද? ලෝක හටගන්නේ කොහොමද? නිරෝධය මොකද්ද? ඒ ওই තුන දන්නවා නම් මාර්ගයේ අවබෝධ වෙනවා. හරි. ඒතර දැන් එතනත් සමානකමක් තියෙනවා. ලෝකේ පවතින දුක මතනේ. ඒතර ලෝකේ දැනගත්තත් දුක අවබෝධ කළා වෙනවා. හරි. ලෝකේ ඇත්ත தත්ති දුක කියන්නේ. ඒතර මේ 31 තලයේම දුකයි කියන මට්ටමට. දැන් ලෝක කිව්වහම ආයකය බෙදුවොත් කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියලා තුන් ලෝකේ එනවනේ. ඒතර 31 තල. කොහේ ඉපදුණත් දුක. මොන දුක්ඛ සත්‍ය ඔය හැමතැනටම පොදි. දුක්ඛාරය සත්‍ය එකයි ආර්ය සත්‍යයක් කියන්නේ. මේ ලෝකේ පවතින්නේ දුක මත. එතට එහෙනම් ඒකේ හටගන්නේ ඇයි? ඔවයි උපදින්නේ ඇයි? එතට ඒ හේතුව සමුදය නැති වුණොත් උපදින්නේ නැහැ. නිරෝධය. එහෙනම් ඒ සඳහා මාර්ගය. එතනම පේනවා නේද ලෝකෙන් එතර වෙන මාර්ගයක්. ඒ දැක්මක් එන්නේ. ඒ සම්මාදිට්ඨිය ඇති වෙනවා. එතකොට ඔක ඒ සම්මාදිට්ඨිය එක එක පැති වලින් විස්තර කරනවා. දැන් අපි රූපය ගත්තොත් රූපයයි රූප සමුදයයි නිරෝධය අත්තංගමයේ කියලා කියනවා නේද? ඇයි මේ ලෝකේ කියන එක රූප ගොඩක්? රූපවල එකතුවකටනේ අපි ලෝකේ කියන්නේ නේද? අපේ ශරීරයයි බාහිර දේවලුයි අනිත් දේවලුයි සේරම අපි දන්න රූප ටික ඔක්කොම එකතු කරහන් ඕකට ලෝකේ කියලා කියනවා. හරි. එහෙනම් එතකොට ඒ රූපය කියන එකයි රූපය හටගත්තේ ඇයි කියන එකයි එතකොට හටගන්න හේතු නැත්නම් හටගන්නේ නැහැ නිරෝධය. අත්තංගන. එහෙනම් ඒ සඳහා තියෙන මාර්ගය. එතකොට ඒක තව පැත්තකින් ඕක ගැලපෙනවා. දැන් රූපය අපි දන්නානේ දැන් දුක්ඛ සත්‍ය දේශනා කරද්දී ඒක කෙටියෙන් කියුවේ කොහොමද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයමයි දුක. ඒකේ පළවෙනි එක මොකද්ද? රූප උපාදාන. රූපයක් උපාදාන කළා නම් දුක. රූපයක් බාරගත්තා නම් දුක. ඒතර අපේ ලෝකේ කියන්නේ රූප ගොඩක්නේ අපි බාර අරන් තියෙන්නේ ලෝකේ කියන්නේ. නේද? ඒක මේ මට්ටමේදී අපි ලෝකෙට කියන්නේ කාම ලෝකේ කියලා. ඇයි? මේ ආයතන හය පිනවන්න. කාම වස්තු ටික තමයි තියෙන්නේ මේ ලෝකේ. නේද? ඇහැට ඕනේ ඒවා. ඇහැ කන නාසය දිව ශරීරය මන. ඔය හැයට අහු වෙන ඒවායින් තමයි අපේ කාම ලෝකේ හැදිලා තියෙන්නේ. ඒකයි අපි කාමාවචර කියන්නේ. ତର මේ අපේ කෙලෙස් මට්ටම ආයතන 6ම සකස් කරන. ତର ආයතන 6ට අහු වෙන ලෝකේ අපි ජීවත් වෙනවා. ඕකේ කෙලස් ටිකක් යටපත් කරගත්තොත් පුළුවන් රූපාවචර මට්ටමට යන්න. නේද? දැන් කාමාවචර මට්ටමේ තියෙන ලෝක ටික මොනවද 31 තලෙන්? කාම ලෝක කියනකොට. මනුෂ්‍ය ලෝකේ කාම ලෝකයක් නේ. දිව්‍ය ලෝක 6ත් කාම ලෝක. මොකද ඒගොල්ලන්ටත් ආයතන 6ම වැඩ කරනවා. ආයතන 6 පිනෝන එක තමයි ඒගොල්ලොත් කරන්නේ. හරි? අපිත් ඕක ඊළඟට සතර ආපායෙත් ආයතන 6 තියෙනවා. ඒවත් කාම ලෝක. සතර ආපායයි මනුස්ස ලෝකෙයි දිව ලෝක 6යි. ඉතුරු වෙනවනේ තව ටිකක් මොනවා? බ්‍රහ්ම ලෝක ටික. ඒ බ්‍රහ්ම ලෝක වල යන්නේ මේ කෙලෙස් සෑහෙන්න යටපත් වෙලානේ. එතකොට ඒකේ කොටස් දෙකක් තියෙනවා රූපාවචරයි අරූපාවචරයි කියලා. ඒ රූපාවචර මට්ටම කියන්නේ අපේ මේ ආයතන 6න් 3ක් හටගන්නේ. මොනවාද තුන? ශරීරය. ඒ කියන්නේ කාය ආයතනෙයි මේ දිවයි. ඒ කියන්නේ ජීවහ ආයතනෙයි නාසය. ගහන ආයතන. ඔය ආයතන තුන පිහිටන්න කෙලස් ඒවා උපද්දන්න කෙලස් නැහැ. ඒවා ටික යටපත් වෙනවා. හැබැයි ඊතුරු ටික තියෙනවා. ඇහැ උපද්දන්නයි කන උපද්දන්නයි මනස උපද්දන්නයි. ඒ තුනෙන් හදන ලෝකේ තමයි රූපාවචර ලෝකේ. එතකොට අනිත් ආයතන තුනක් හටගන්නේ නැහැ. එතකොට ඒකෙන් තේරුම් ගන්න කාමාවචරයේ වැඩි වෙලා තියෙන්නේ මේ කයයි නාසයයි දිවයි. එතකොට අපි වැඩියෙන්ම බලන්නේ ওই තුන පිනවන. නේද? කාය පිනවන්න දැන් දිව පිනවන්න තමයි කෑම රසට හදා කන්න. දෙවියන්ට ඒක උදරේ අඩුයි ටිකක්. හැබැයි තියෙනවා. බ්‍රහ්මයන්ට ඇත්තෙම නැහැ. කෑම වලට කිසිම තණ්හාවක් එන්නේ නැහැ. මොකද දිව නැහැ. දිව උපද්ද. රස තණ්හාව නැහැ. හරි. බ්‍රහ්ම ඒ කියන්නේ රූපාවචර බ්‍රහ්ම. දැන් අරූපාවචර මට්ටම එනකොට ඇහැයි කණයි දෙකත් පිහිටන්නේ. ඒවා පිහිටන කෙලෙසුත් යෙදෙන්නේ. ඒ කෙලෙසුත් යටපත් වුණාම දැන් අරූපාවචර මට්ටම කියනවා. පේනව නේද? එතකොට මනසෙන් හිතන එක විතරයි මන ධර්ම. හිත විතරයි යඩන අරූපාවචර මට්ටම. හැබැයි ඕ තුනම තාම ලෝකේ හදනවා. මේ ලෝකවල මට්ටම් තුන වෙනස්. ඒකයි කාම රූප අරූප කියන්නේ. ඔය තුන් ලෝකේ කියන්නේ ඒක. තාම සසරේ. ඔය ඕන එකකින් අනිත් එකකට පනින්න පුළුවන්. එතනින් රක්ම ලෝකෙන් උනත් හිත වෙනකොට හතර පහයට උනත් යන්න පුළුවන්. මේ යදෙන කෙලෙස් අනු. මොකද මේ 31 තලේ එහාට මෙහාට තමයි යන්නේ මෙරි මෙරි උපදිනවා කියන්නේ. හරි? එහෙනම් ඔන්න ඔය 31 තලේම තුන් ලෝකෙම පවතින්නේ දුක මත කියන ධර්මතාවය තමයි මේ බුදු කෙනෙක් පෙන්වන්නේ. ඒ විතරක් නෙමේ ඔය 31 තලේම හටගන්නේ හේතුන් මත. සමුදයකුත් පෙන්වනවා. දුක විතරක් නෙමේ දුක්ඛ සමුදයත් පෙන්වනවා. ඒතර ඒ සමුදය නැති වුණත් දුක හටගන්නවා. ඒක තමයි නිවන කියන්නේ. තුන් ලෝකෙම මිදෙන. තුන් භූමියෙන් එහෙනම් ඒ සඳහා මාර්ගයක් තියෙනවා. ඒක තමයි ඔය සම්මාදිට්ඨියෙන් පටන් ගන්න ආරේෂ්ඨාංගික මාර්ගය. එතකොට මේ මුල ಜಾති තුන දුකයි සමුදයයි නිරෝධයයි නැත්තම් ලෝකයයි සමුදයයි නිරෝධයයි තේරුම් ගත්ත කෙනාට තමයි මාර්ගය තියෙන්නේ. ඒ හතර එනකොට ඔන්න සම්මාදිට්ඨිය ඇවිල්ලා නේද? එතකොට ලෝකේ මොකද්ද? ලෝකෙන් එතර වෙන්නේ කොහොමද කියන එක ගැන, නිරෝධේ මොකද්ද කියන එක ගැන පැහැදිලි අවබෝධයක් ආපු දවසට තමයි මේ සම්මාදිට්ඨිය තියෙනවා කියන්නේ. එදාට මොන භාවනාව කළත් ඔන්න නුවණක් එනවා. මේ ලෝකෙන් එතර වෙන මාර්ගෙද වැඩෙන්නේ නැද්ද කියන එක. හරි? ලෝකෙට අයිති කෙලෙස් යටපත් වෙනවා නම් තාම පූර්ව ප්‍රතිපදාව. ලෝකෝත්තර මාර්ගයේ නිවි. හැබැයි ඒකෙන් කියන්නේ පූර්ව ප්‍රතිපදාව වඩන්න එපා කියන එක නෙමෙයි. ඒක හරි වැදගත් වැඩනේ. නේද? පූර්ව ප්‍රතිපදාව වැඩෙන්න වැඩෙන්න තමයි ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න ලේසි වෙන්නේ. හරි? ඒ මම ඔක හැමතිස්සෙම මතක් කරනවා. දැන් අපි ගැඹුරු දේවල් කතා කළාට මේ ටික කරන්නම ඕන. කය ගැන දෙතිස් කුණුපේ බලන්නම වෙනවා. හරි? හැබැයි ඒක ආර්ය ප්‍රතිපදාව නෙවෙයි. ඇයි නැහැ කියන්නේ කය කියන එක අපි පිළි අරන්. ශරීරේ තියනවා කියලා පිළි අරන් ඕක දිහානේ බලන්නේ. මේක හැදිලා තියෙන්නේ මෙහෙම. නේද? ඒ ශරීරේ තියනවා කියනකොට ඕක දැනගන්න මමත් ඉන්නවා. තමන්ගේ ශරීරය දැනගත්තත් අනුන්ගේ ශරීරයක් තියනවා කියලා දැනගත්තත් දැනගන්න කෙනා ඉන්නවද නැද්ද? ඉන්නවා. එයාට සාපේක්ෂවනේ ඕක තියෙන්නේ. එතකොට තමන් තියනවා කියලා හිතන එකක් තමයි දැන් කඩලා බලන්නේ. මේ ශරීරේ ලෝකෙට අයිතිද නැද්ද? අයිතියි. එතකොට මේ ලෝකෙට අයිති දෙයක් දිහානේ බලන්න. හරි? එතකොට තාපර ලෝකෝත්තර පැත්තට වැටිලා නැහැ. ඒ වුණාට ඒක කරන්න ඕන. මොකද ඒකෙන් අපේ කෙලෙස් වගේ කඩනවා, යටපත් කරනවා. බලවත් කෙලෙස්. දැන් ප්‍රධානව පේනවනේ තරහ, ඇලිමයි ගැටීමයි අඩු කරනවා ඔකේ. ඒක බොහොම වටිනවා. ඒ නිසා තමයි අපි අර දෙතිස් කුණුපේ මේක පිළිකුලයි, දුගඳයි, අසුබයි නේද? ඔය පිළිකුල් නැත්තම් ගඳ ගහන්න දෙයක් තියෙන්නේ නැහැ. තියෙන දෙයක් ගැන නෙමෙයි මෙනෙහි කරන්නේ. නේද? එතකොට ඒක අපි ලෝකෙ දෙයක් පිළි අරගෙන ඕක දිහා බලන්න. නේද? හැබැයි ඔතන දැන් ඇලීම ගැටීම අඩු වුණාට මුලාව කියන එක කැඩෙන්නේ නැහැ. ඇයි? දේකුත් තියනවා, ඒ දේ දැනගන්න මමත් ඉන්නේ. නේද? එතනම පේනවා ඇති සක්කාය දිට්ඨිය ඕකෙන් කැඩෙනවද කියලා. කැඩෙන්නේ. ඕකේ මම තව අර උපමාව දෙන්නේ වතුරට එබෙන බල්ලා නේද? බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කළාට පස්සේ ඒ බල්ලා හැදිලා තියෙන්නේ දෙතිස් කුණුපෙන් කියලා බලන්න පුළුවන්. හැබැයි උගේ මුලාව කැඩෙනවද? නෑ. ඇලීම ගැටීම තරහ යන එක අඩු වෙනවා. ඇලීමක් තිබුණා නම් ඒකත් අඩු වෙනවා. රාගය අඩු වෙනවා. නේද? ද්වේෂයත් අඩු වෙනවා. අවිද්‍යාව නැත්තම් මුලාව ඇත්ත ඇතියට නොදන්න කම නැති වෙන්නේ. ඇයි? බල්ලෙක් ඉන්නවා කියලා පිළි අරගෙන ඒක මත ඉඳනුයි ඒ භාවනාව කරන්නේ. වතුරේ බල්ලෙක්ව හදලා නේද? නැති බල්ලෙක්ව හදලා. ඒ බල්ලා හැදිලා තියෙන්නේ කොහොමද කියලා නේ ඔය බලන්න. ඒ කොහොමද මුලාව දුරුවෙන්නේ? නේද? දෙන්න පුළුවන් වැඩිම එක තමයි බල්ලෙක් හිටියා දැන් ඌ නෑ කියයි අන්තිමට. නෑ උතන තියෙන කොටස් ගොඩක් බල්ලෙක් නෑ කියයි. හැබැයි තාම කොටස් ගොඩක් තියනවා කියන මුලාවට අහු වෙලා. එහෙම නැත්තම් කියයි උතන තියෙන්නේ සතර මහා ධාතුව. නේද? කොටසුත් නෑ කෙස්ලොම්නියදත් කියලා දෙයක්ුත් නෑ උතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායුව කියලාත් කියයි. හැබැයි තාම මේ මවාගත්තු තැනක පඨවි ආපෝ තේජෝ වායුව දානවා කියන මේ මුලාවේ ඉන්නවා නේද? ඒතර අවිද්‍යාව දුරු වෙන්නේ නෑ. මුලාව දුරු වෙන්නේ නෑ. අර කෙලෙස් යටපත් වීමක් විතරයි වෙන්නේ. ඇත්ත ඇති හැටි දකින්න පැත්තට ගෙහින්න. නේද? නැවතෙන්දි තමයි දැන් බුදුහාමුදුරෝ පෙන්වන්නේ මේක ඇත්ත දකින්න අපිට ක්‍රම ටිකක් දෙනවා. මේක ආයතන විදිහට බලන්න කියනවා. අපි නේද? මොනවාම හරි දැනගත්තා නම් දැන් නුවණක් තියෙන්න ඕන. අපි මේ ලෝකේ මොනවා හරි දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ ආයතනයක් කරහා. ඇයි අපි මොනවා හරි දැනගන්නේ විඥානෙක. විඥානයකට උපදින්න බෑ ආයතනයක් නැතුව. නේද? ඉපදුන දවසේ ඉඳන් මේ වෙනකන් ඔය දැනගත්තු ඔක්කෝම හොඳට හොයලා බලුවොත් මොකක් හරි ආයතනකින් ගත්තු එකක්. නේද? ඉතින් ආයතන කීයද අපිට තියෙන්නේ? 6යි. ඇහැ කන නාසය දිව ශරීරය මනස. නේද? ඔය 6 මුල් කරගෙන හටගත්තු විඥානකින් එකතු කරගත්තු දැනුමක් තමයි අපිට තියෙන්නේ. මොනවා හරි දන්නවා කියනවා නම් ලෝකෙ ගැන නේ දැනගෙන තියෙන්නේ. නේද? ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේක ඇත්ත දකින්න නම් ඔන්න ඔය ආයතන ගැන පොඩ්ඩක් හොයලා බලන්න. ඇයි? ආයතන අපිව මුලා කරනවා. කෙලින්ම දෙන්නේ විඥාණයට කෙලින්ම කියනවා විඥානේ මායාකාරය. එහෙනම් අපි මෙච්චර කල් විශ්වාස කරලා තින්නේ මායාකාරය. ඒත් විඥාන වලින් කියපු ටිකලන් මේ දන්නවා කියලා එකතු කරගෙන තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරනවා විඥානේ කෙලින්ම මායාකාරය. නේද? එහෙනම් මායාකාරය කියපු ටික තමයි අපි ඇත්ත කියලා අරගෙන තියෙන්නේ. ඔකේ ඇත්ත දකින්න නම් මේ ආයතන ගැන හොඳට බලන්න කියනවා. ආයතන පිරිසිදු දකින්න නැතුව නිවන පණවන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට කියනවා මේ ආයතන ටික ගිනි අරන් තියෙනවා. ගින්නකට උපමා කරන්. එතකොට දැන් මේ ආයතන පාවිච්චි කරන ආයතන වලට අහු වෙනවා කියන්නේ පිච්චෙනවා. හැබැයි අපට නුවණක් නැහැ ඒ ගැන. පිච්චෙනවා කියන්නේ දුකටපත් වෙනවනේ. නේද? එතකොට ආයතන පාවිච්චි කරනවා කියන්නේ දුකටපත් වෙනවා කියලා දකින්න අපේ ප්‍රඥාව වැඩිලා නැහැ. එහෙනම් බුදුහාමුදුරුව අපිව උපමා කරනවා මේ අර පළඟැටියන්ට. දැල්ලට පනින පළඟැටියෝ වගේ කියලා. නේද? දැන් පළඟැටිය දන්නේ නැහැ නේ දැල්ලෙන් පුච්චෙනවා කියලා. ඒ වුණාට ඌ දැල්ලටමයි ආස කරන්නේ. නේද? ඒ වගේ අපිත් ආයතන වලටමයි ආස කරන්නේ. ඇහැට නේද වැඩියෙන් ආස. ඇහැ වගේ පරිස්සම් කරගන්න ඕන කිය. වැඩියෙන්ම පරිස්සම් කරන එක ඇහැ වගේ පරිස්සම් කරන. එහෙනම් ඇහැ කොහොම පරිස්සම් කරනවද? එතකොට අපිට දැක්වක් නැහැ මේ ඇහැ කියන්නේ ගිනි ගොඩක්. අපිව පුච්චන එක. හරියට අර පළඟැටිය දැල්ල දකිනා වගේ තමයි අපි ඇහැ දකින්නේ. අපි ඒකෙන් ආස්වාදයක් දකින්නේ. දැන් පළඟැටිය දැල්ලෙන් ආස්වාදයක් නේ දකින්නේ. එහෙනම් දැල්ලට ආස කරන්නේ නේද? දැල්ලට පන්නේ. ඒ වගේ අපි මේ ආයතන වලින් ආස්වාදයක් දකින හින්දා අපි ඒවට ආස කරනවා, ඇලුම් කරනවා. ඒවා ආය ආය උපදන්න තමයි අපි ආස. તો ආය ආය උපදනවා කියන්නේ දැන් අර ඉස්සෙල්ලා කියන් බැලුවහන් කාම ලෝකේ ආය ආය උපදිනවා. ගින්දර තුනකින් බේරලා අරූපාවචර වලට යනකොට ඊටත් වඩා සුවයක් තියෙනවා. ඇයි? තව ගිනි ගොඩවල් දෙකක් අඩු කරලා එකයි. එතකොට දැන් අපට ඕක දකින්න ප්‍රඥාව නැහැ. ආබාධිත කෙනෙක් ඔව් දැන් ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. දැන් ඕක කියනකොට එහෙනම් අපේ ඇහ අන්ධ වුණා නම් හොඳයිනේ කියලා හිතෙන්න පුළුවන්. ඒක ආයතන අඩු වෙනවනේ නේද? හැබැයි හරි ඒකේ එක තර්කයක් තියෙනවා. එහෙනම් දැන් ආයතන ටික නැති වුණොත් ගින්නෙන් බේරෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ දැන් ආයතන ටික අපි ඇහ අන්ධ කරගෙන කන බීරි කරගෙන නේද? ඔහොම කරාම අන්තිමට වෙන්නේ දිවි නහ ගන්නවා. දිවි නහගෙන මේකෙන් බේරෙන්න පුළුවන්ද? එතනත් නුවණ තියෙනවා. මොකද එහෙමනම් ලේසිම වැඩේ නිවන් දකින්න මැරෙන එකනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මැරුණට උපදින්න නැතුව ඉන්නවද? ඇයි උපදින්නේ? කෙලස්. මොනවද කෙලස් කියන්නේ? ආයේ ආයතන හදා ගන්න තියෙන ඕනකම. දැන් ඇහැ අන්ධ වුණාට අන්ධ කෙනාට ඇහැට ආසාව නැති වෙලා නැහැ. එයාගෙන් අහලා බලනවා ඇහැ පේන්න හදලා දෙන්න කියලා. අනිත් ඔක්කොම දෙන්න. අනේ මං එකතු කරගෙන තියෙන ඔක්කොම දෙන්න. අර කතාවක් තියෙන්නේ මං ජීවිතේම මේ වැඩකාරකම් කරන්නම් කියලා. අර චක්කපාල හඳුරන් ඉස්සර කතාව නේද? එදම අත්තයට කියනවා මගේ ඇස් දෙක සනීප කරලා දුන්නා. ජීවිත කාලෙම වැඩකාරකම් කරලා දෙන්නම් කියලා. හැබැයි පස්සේ ටිකක් සනීප වෙනකොට බය හිතෙනවා. දැන් එතම අත්ය දැනගත්තොත් මම වැඩකාරකම් කරන්න වෙනවනේ. ඒ හින්දා කියනවා නෑ තාම සනීප නෑ කියලා. බොරු කියනවා. පස්සේ එතම අත්ය ඕක දැනගෙන ඇහැ අන්ධ වෙලා යන්නම බෙහෙත් දානවා නේද? ඕක තමයි චක්කපාල හඳුරන්ගේ පූර්ව විපාකේ කෙලස්. දැන් පේනවාද? අන්ධ වුණා කියලා ඇහැට තණ්හාව නැති වෙලා නැහැ. රූප දකින්න ආසාව නැති කරලා නැහැ.
කියන්නේ
තව ඇහැක් හදන්න තියෙන ආසාව. ඔය ආසාව තියාගෙන මැරුණොත් අනිවාර්යෙන් ඇහැක් හදනවා. කොහේ හදයිද කියන එක අර 31 තලෙන් තමන්ගේ කර්මය අනුව තමයි. ඔව්.
කියන්නේ කරාට වැඩි කැමැත්ත වැඩි මේ නැති කරනවා.
ඔව්. ඒත් ඉතින් කොහෙන් හරි අහන්න ලැබෙනවා අනිත් අය වේ. කවුරුත් ඇස් පේන කෙනෙක් කතා කළේ නැත්නම් ඔන්න ඒක වෙනම. ඔව්. ඒ ඉන්නේ ආයේ ආයතන ටික හදා ගන්නනේ. ඒ කියන්නේ දැන් ඒක තමයි අතන දැන් බ්‍රහ්ම ලෝකේ ගියත් කෙලෙස් යටපත් කරගෙන ගිහින් තියෙන්නේ. හරි. මේක ආසාව ඔකට කියන අනුසය විදිහට තියෙන එක අයින් කරලා නැහැ. හිත ඇතුලේ හැංගිලා තියෙනවා මේකට ආසාව. අර తాවකාලිකව යටපත් වෙනවා. ඒ ඔයගලන්ට ඒක ටිකක් අද්දකිත හැකි සමාධියකට ගිහම తాවකාලිකව යටපත් වෙනවා. හරි. ඒ සමාධියම ගැඹුරු වෙලාවක් තමයි ධානය කියන්නේ. ඒතකොට ඒ తాවකාලිකව යටපත් කරන්න පුළුවන්. එනකට එළියට ආපු ගමන් ආයේ අරව ගොඩි. ආසාව ආයේ මතු වෙනවා. කියන්නේ හැංගිලා තියනවා. එතකොට බ්‍රහ්ම ලෝකේ කල්ප ගාණක් හිටියත් ඒ කාලෙට යටපත් වෙලා තිබුණට ආයෙ එනවා. එකයි කිව්වේ ආයෙ සතර පායේ වුණත් උපදින්න පුළුවන්. මොකද ආයතන හය උපද්දව ගන්න තියෙන ආසාව නැති කරලා නැහැ. ඇයි නැති වෙලා නැත්තේ? ඇයි අපි ආයතන වලට ආස කරන්නේ? නැත්නම් දැන් ආයතන පිරිසිදු දකින්න කියන්නේ. හරි. පළඟටිය ඇයි දැල්ලට ආස කරන්නේ? දැල්ලේ ඇත්ත ඇති හැටි දන්නේ. ඇත්ත ඇති හැටි දැක්කනම් ආයෙ ආස කරයිද? නෑ. දැනගන්නවා මේ මාව දුකටපත් කරන පුච්චන දෙයක්. දැන් පේනවද මේ ආයතන හැ ගින්නට උපමා කරන්නේ ඇයි කියලා? ඕකේ ඇත්ත ඇති හැටි දැක්කොත් Tamanට පේනවා මේ ආයතන හැ අපිව පුච්චනවා. මේ තරම් දුකකටපත් කරන්නේ? ආදිත්ත පරියාය සූත්‍රෙ ගින්නට උපමා කරලා මේ ආයතන ගැන දේශනා කරා. හරි. ඒකත් මං කිව්වේ දැන් අර ඇත්ත ඇති හැටි දකින්න නම් ආයතන විදිහට දකින්න. එතකොට අපි කාම ලෝකේ හැදුවේ ඇයි? කාම ලෝකෙට ආස කරන්නේ ඇයි කියන ටික බලන්න. එතකොට ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද කියලා බලන්න ආයතන පැත්තෙන් බලන්න වෙනවා නේද? දැන් ගන්න හොයන්න පුළුවන්. එහෙනම් අපි මෙච්චර කල් එකතු කරගත්තු දැනුම, ලෝකේ ගැන දැනුම කඩලා බලන්න ඕන මොන මොන ආයතන වලින් ගත්තු ඒවද? ඒකට තමයි ඇහැ පිරිසිඳ දකින්න, කන පිරිසිඳ දකින්න, ඔහොම ආයතන ටික බලන්න තියෙනවා. ඉතින් මේකේ පිළිවෙලක් තියෙනවා. ඉස්සෙල්ලා මේ ශරීරයේ තියෙන ආයතන පහ තමයි අපි බලන්න ඕන. ඒ කියන්නේ ඇහැ, කන, නාසය, දිව, ශරීරය. මොකද මනසල්ලන එක ටිකක් අමාරුයි. ඊට කලින් මේවා තේරුම් ගන්න පහසුයි. එතකොට ඇහැ ගැන බලද්දි අන දැන් මේ ලෝකෝත්තර දර්ශනයට යන්නේ. අපි ලෞකික දැක්මේ ඉඳලා ලෝකෝත්තර පැත්තට යනවා. ලෞකික දැක්ම කියන්නේ දැන් ඇහැ ගැන මොනවද දන්නේ? ඇස් කීයක් තියෙනවද Tamanට? ඇස් දෙකක් තියෙනනේ. ඔය ඇස් දෙක කවද්ද ලැබුණේ? ඉපදුන දවස. නැති වෙන්නේ එක්ක ඇස් සඳ වෙන්න ඕන නැත්නම් මැරෙන්න ඕන. නේද? අන්න අපි ඇහැගෙන දන්න ටික නේද? ලෝකෙට අයිති ඕන කෙනෙක් ඇහැගෙන දන්නේ ඕකනේ. නේද? ඕකට කියනවා ලෝකෙට අයිති දැක්ම. අපි ලෝකෙට අයිති දැක්ම කියන්නේ ඇත්ත ඇති හැටි නෙවෙයි. හරි? ආර්ය දැක්ම නෙවෙයි. යථාභූත ස්වභාවය නෙවෙයි. ඒතර අපි ලෝකෙට අයිති ඇහැ අපට තියෙනවා. නේද? දැන් ඕක ගැන මෙනෙහි කරන්න තියනවා නැත්නම් විදර්ශනය කරන්න තියනවා මොකක් වෙනකන්ද? ඕකේ ඇත්ත ඇති හැටි දකින්න අවබෝධ කරනකම්. ඒකට අවබෝධ කළා කියන්නේ මොකද්ද කියන එකත් ධර්මයේ කියලා තියෙනවා. ඇහැ ගැන ලක්ෂණ ටිකක් කියලා තියෙනවා. හරි. ඇහැ ගැන එහෙන් දැනගන්න රූප මේ ආයතන ඔක්කොටම පොදුයි. කන ගැන, කණෙන් ගැන දැනගන්න ශබ්ද, මේවා සේරටම පොදු ලක්ෂණ ටිකක් තියෙන එකක් තමයි මේවා සංකතයි කියනවා. සංකත කියන්නේ මොකද්ද? හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා. හේතු නිසා සකස් වුණ නේද? හේතු ප්‍රත්‍යයන් නිසා සකස් වුණ දේවල් වලට කියනවා සංකත ධර්ම කියලා. සංකතයි. ඊළඟට කියනවා පටිච්ච සමුප්පන්නයි. සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඒ මොකද්ද කියලා බලමු. ඔය දෙකම එකක්ද දෙකක්ද කියන එක. දෙකක් වෙන්න ඕන නේද? ඇත්ත වචන දෙකක් කියන්න හේතුවක් නැහැ. සංකතයි පටිච්ච සමුප්පන්නයි කිය. පොඩි වෙනසක් හරි තියෙන්න ඕන. එකම අර්ථය. වචන දෙක. ඒක අපි හොයලා බලමු. මොකද පටිච්ච සමුප්පාදේ දකින්නවා කියන්නේ ධර්මයේ දකින්න. මේක පැහැදිලිව කියලා තියෙනවා. නේද? කෙනෙක් පටිච්ච සමුප්පාදේ දකීද ධර්මයේ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔවා සංකතයි පටිච්ච සමුප්පන්න. තවත් ලක්ෂණ ටිකක් තියෙනවා. අර පෙර නොතිබීම හටගන්නවා. ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. කියලා එකකුත් තියෙනවා නේද? ඊළඟට තවත් ලක්ෂණයක් තියෙනවා. මේ ඇහැ කියන එක අනිදස්සනයි කියලා. දකින්න බෑ කියලා කතාවකුත් කියලා තියෙනවා. ඒතර ඕවා ඇත්ත අවබෝධ වෙනකොට එන දේවල්. දැන් තියෙන ඇහැ අපි දැකලා තියෙනවද නැද්ද? දැකලා තියෙනවා නේ. මගේ ඇහැ මොන වගේද කිව්වොත් අඳින්න පුළුවන් නේ. චිත්‍රයක් හිතේ තියෙනා නේද මේ වගේ වෙන්නේ නැති කියලා. එහෙනම් දැකලා තියෙනවා නේද? ඈ? ඇහැ ලස්සනයිද, කැතයිද, ඔවත් කතා කරනවානේ. නෑ ඔ ඒ ඇහැ කොහමද දැක්කේ? තමන්ගේ ඇස් දෙක කොහොමද දැක්කේ? නෑ හොයලා බලන්න ඕන. දැන් මේ ලෝකෙට අයිති විදිහට නම් අපි දන්නවා ඇස් දෙකක් තියෙනවා ඒ දෙක මේ වගේ කියලා අපි දන්නවා නේද? නෑ ඔන්න නුගණින් හොයනවා කියන්නේ කවද්ද ওই දෙක මන් දැක්කේ? කොහොමද දැක්කේ? මේ පින්තූරේ හිතට ආවේ කොහොමද? ඇස් මේ වගේ කියලා. ඈ? දැකලා නෑ එහෙනම් කොහොමද කිව්වේ? කණ්ණාඩියේ ඉස්සරහට ගිහින් දැකලා වෙන්න පුළුවන්. තමන්ගේ ෆොටෝ එකක් දැකලා වෙන්න පුළුවන්. නේද? ඈ? වතුරෙන් හරි ඡායාවක් දැකලා වෙන්න පුළුවන්. නේද? ෆොටෝ එක වීඩියෝ කළා නම් ඒක දැකලා වෙන්න පුළුවන්. නේද? තමන්වම කියලා හිතාගෙන මොකක් හරි බලලා තියෙනවා. නේද? දැන් අපි බලමු මේක ඇත්තද කියලා. දැන් ඊළඟට තව කතාවක් තියෙනවා. ඇහැ කියන එක අජ්ජත්තයි. අජ්ජත්ත බහිද්ද කියලා જાති දෙකක් තියෙනවා නේ. ඇහැ කියන එක අජ්ජත්තනේ. අජ්ජත්ත රූපයක් නේ. බහිද්ද රූපයක් වෙන්න බෑ නේද? එළිය තමන්ගේ ඇහැ එළිය තියෙන්න බෑ නේද? එළිය තිබුණා නම් හොඳයි. මේ ඇහැ අඳ වුණත් අර ඇහෙන් බලත හැකි. ගෙදර තියලා ආවනේ. ඇහැ අජ්ජත්තයි. මේ ශරීරයට අයිති නේ. බහිද්ද වෙන්න බෑනේ. බහිද්ද කියන්නේ දැන් හැම ආයතනෙම අජ්ජත්ත බහිද්ද කියලා දෙකක් තියෙනවා. දැන් ඇහැ අජ්ජත්ත නම් ඇහැට අරමුණ රූප තමයි බහිද්ද නේද? දැන් ඔය දැකලා තියෙන ඇහැ කණ්ණාඩියෙන් දැකපු ඇහැ අජ්ජත්තද බහිද්දද? කණ්ණාඩියට තියෙන්නේ මොකෙන්ද දැක්කේ කණ්ණාඩියේ ඇහැ? ආ තමන්ගේ. එහෙනම් ඒ දැකලා තියෙන්නේ තමන්ගේ ඇහැ වෙන්න බෑනේ. බාහිද්ද රූපයන්නේ දැකලා තියෙන්නේ. ෆොටෝ එකේ හරි වීඩියෝ එකේ හරි දැක්කේ බාහිද්ද ඇහැ. මේ බාහිද්ද රූපයකට ඇහැ කියන්නේ නෑ. එහෙනම් ඔය දැකලා තියෙන ඇහැ ඔය අජ්ජත්ත ඇහැ වෙන්න බෑ. එහෙනම් එළියේ තියෙන රූපයන්නේ ඔය දැකලා තියෙන්නේ නේද? ඈ මගේ ඇහැ කිව්වට දැන් කණ්ණාඩියේ නැහනේ මගේ ඇහැ. නෑ ඔන්න නුගණින් හිතන්න ඕන මගේ ඇහැ මං දැකලා තියනවාද? ඇහැක රූපයක් දැක්ක කිව්වට ඇහැ නෙමෙයිනේ දැකලා
තියෙන්නේ.
ඇහෙන් ඇහැ දකින්න බෑ. ඔන්න ඔක තමයි තේරුම් ගන්න. ඇහෙන් මුළු ලෝකෙම දකි ඇහැ දකින්න බෑ. අර පිහියෙන් පිහිය කපන්න බෑ වගේ තමයි. පිහියෙන් අනිත් ඒවා කපන්න පුළුවන්. ඒ පිහියම කපන්න පුළුවන්. එහෙනම් ඇහෙන් දකින්නේ රූප. දකින රූප වලට කියන්නේ බහිද්ද රූප. නේද? ඇහැට කියන්නේ අජ්ජත්ත රූප. එහෙනම් අජ්ජත්ත රූපේ දකින්න ඇහැක් නැහැ. මේ ඇහෙන් කවදාවත් ඒ ඇහැ දකින්න බෑ. එහෙනම් ඇහැ අනිදස්සන වෙනවා. ඒකට අපි දැක්කා කියලා හිතාගෙන ඉන්නේ බොරුවක්. අනේ පේනවා දැන් ලෝකෙට අයිති සත්‍ය රහතන් වහන්සේට බොරුවක්. මුසාවක් කියලා කියනවා. ලෝකයාට අයිති සත්‍ය ලෝකයා සත්‍යයි කියන දේ රහතන් වහන්සේට බොරු. අපි ඇහැ දැකලා තියෙනවා කියන එක බොරුවක්. ඇත්ත ඇති හැටි බලනකොට. හරි? එතකොට ඔය වගේ තේරුම් ගන්න ආයතන ටික. ඔව් අපි පහක් ගම්මුකෝ. මනස දැකලා තියෙනවද මන් දන්නේ නැහැ. අපි මං කිය ඉස්සෙල්ලා මේ ශරීරයේ තියෙන මේ පහෙන් ඇහැ කන නාසය දිව ශරීරයේ පහ ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. මේ ඒ පහම අනිදස්සන. ඇත්ත తත්ත්වය අනිදස්සන. අපි හිතන් ඉන්නා නෑ නෑ අපි දැකලා තින්නේ. කන් දෙක දැකලා තින්නේ නාසය දැකලා තින්නේ දිව දැකලා තියෙන ශරීරේ දකින්න ඔය පහයෙම ඇත්ත తත්ත්වයේ අනිදස්සන ඒ ධර්මතාවය ඔන්න දැන් ඇත්ත ඇති හැටි දකින්නකට අවබෝධ වෙනවා. හරි ඊළඟට සංකතයි කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් ඉබේ පහළ වුණ දේවල් නෙවි කියලා අවබෝධ වෙනවා. නැන්ට පටිච්ච සමුප්පන්නයි කියනකොට දැන් පටිච්ච සමුප්පාදේ අහලා ඇති පත්‍ය නිරෝධා කියලා දෙකක් තියෙනවානේ. නේද? හේතු ප්‍රත්‍යයෙන් ඵලය හේතු නිරෝධ වුණත් ඵලය නිරෝධයි. එතකොට පච්චයා කියනකොට තියනවා ඒක විස්තර කරන ඉමස්මින් සති ඉදං හෝති. මේ දේ තියනවා නම් මේ දේ තියෙනවා. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති කියලා ලක්ෂණ දෙකක් තියෙනවා මේ පච්චයා කියන එක. මේ දේ හටගත්තොත් මේ දේත් හටගන්නවා. නේද? නිරෝධා කියනකොටත් ලක්ෂණ දෙකක් තියෙනවා. ඉමස්මින් අසති මේ දේ නැත්තම් මේ දේත් නැ. ඉදං නහෝති. හරි, ඉමස්මින් අසති ඉදං නහෝති. ඉස්සෙල්ලා කිව්වේ හෝති. නහෝති කියන්නේ ඒකේ විරුද්ධද? නේද? මෙය නැත්තම් මෙය නැහැ. ඒකට හේතුව නැත්තම් ඵලය නැහැ. ඉමස්ස නිරුද්ධ. මේ නිරුද්ධ වුණොත් ඵලය, හේතුව නිරුද්ධ වුණොත් ඵලය නිරුද්ධ. ඉදං නිරුජ්ජති. ඔන්න ඔය ලක්ෂණ ටික තියෙනවා පටිච්ච සමුප්පන්න කියනකොට. ඒකත් අහලා තියෙනානේ නේද? පටිච්ච සමුප්පාදේ එහෙම. දැන් පොඩ්ඩක් අර සංකතයි පටිච්ච සමුප්පන්නයි කියන එක බලමු. සංකතයි කියනකොට හේතුඵල. නේද? හේතු ප්‍රත්‍ය නිසා තමයි ඵලය. දැන් ඒකට මම උදාහරණයක් ගන්නේ හාල් වලින් බත් එන එක. හේතුඵලයිනේ. හාල් නිසා තමයි බත් හැදෙන්නේ. දැන් ඕක පටිච්ච සමුප්පන්නද කියලා බලන්න. කොහොමද බලන්නේ? පච්චය. ඉමස්මින් සති ඉදං හෝති. හාල් තියෙනකොට බත් තියෙනවද? හාල් තියෙනවා නම් හාල් නේ, බත් වෙලා නැහැ තාම. කඩේ හාල් ගෝණියක් තියෙන්න පුළුවන්. බත් නැහැ. දැන් අපි බත් වලට තියෙන්න බැයිද හාල් නැතුව? පිඟානේ බත් තියෙනකොට හාලුත් තියෙනවද? බත් වලට පවතින්න පුළුවන් නේද? හේතුව මේ මොහොතේ තියෙන්න ඕනේ නැහැ. හැබැයි හේතුඵලයි. හාල් නිසා තමයි බත් ඇවිල්ලා දෙන්නේ. බත් ඉබේ පහළ වෙලා නැහැ. ඒ වුණාට බත් තියෙනකොට හාල් තියෙනවද? හේතුව පේනවද ඵලය තියෙනකොට? නැහැ. හේතුව නැතුව ඵලයට තියෙන්න පුළුවන්. එහෙනම් පටිච්ච සමුප්පාදයට ගැලපෙනවද දැන්? හිමස්මින් සතීදං හෝති කිව්වනම් මේ තියෙනකොට මෙයක් තියෙනවා. නේද? ඵලය විතරක් තියෙනවා කියන්නේ නැහැ නේ හේතුව නැතුව පටිච්ච සමුප්පාදය. හැබැයි හේතුඵලවලදී අපිට ඵලය වෙනම දකින්න පුළුවන් හේතුව. පටිච්ච සමුප්පන්න ධර්මතාවය මතක තියාගන්න හේතුෙන් තොරව ඵලය ගැන කතා කරන්න බෑ. එහෙනම් හාල්බත් උපමාව නෙමෙයි ඔකට ගැලපෙන්නේ. මොකක්ද ගැලපෙන උපමාවක්
කියන්නේ?
ගසයි සෙවණැල්ල. හරියට හරි. දැන් හෙවණැල්ල තියනකොට දැන් හෙවණැල්ල හැදෙන්න හේතු ටික අපි ගහකුයි ආලෝකෙයි. හෙවණැල්ල වැටෙන්න පොළොවකුත් ඕන නේ. ඕ තුනනේ හේතු. හේතු ප්‍රත්‍ය කියන්නේ නේද? ගහක් තියනවා, ආලෝකයක් තියනවා, පොළොවක් තියනවා, හෙවණැල්ල වැටෙන්න මොකක් හරි තලයක්. දැන් හෙවණැල්ල ගැන කතා කරන්න පුළුවන්ද අර තුන නැතුව? ඒ තුන නෙමෙයි, එකක් හරි නැති වුණොත් හෙවණැල්ලක් පිහිටන්න බෑ. ආලෝකේ නැති වුණොත් හෙවණැල්ල පිහිටන්න බෑ. ගහයි පොළොවයි තිබුණට වැඩක් නෑ. ගහ තිබුණ මේ ගහ නැති වුණොත් ඒත් හෙවණැල්ල. පොළොව නැති වුණොත් ඒත් හෙවණැල්ල. එතකොට දැන් ඔන්න පේනවද හෙවණැල්ල ගැන ඵලය ගැන කතා කරන්න පුළුවන්ද හේතුව නැති තැනක? බෑ. හෙවණැල්ල තියනවා කිව්වොත් අනිවාර්යෙන් අර හේතු තුනම එතනම යෙදිලා තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. එකක් හරි නැති වුණොත් ඉමස්ස නිරුද්ධා ඉදං නිරුජ්ජති. අන්න එහෙම ධර්මතාවයක් තියෙනවා. තේරුණා? එතකොට මොකක්ද අර හේතුඵල එකේයි පටිච්ච සමුප්පාදයේයි වෙනස? ආ, තේරුම් ගන්න ඕන. හාල්බත් උපමාමයේ හේවණැල්ල ගහේ හේවණැල්ල මොකද්ද උතන වෙනස? හේතුයි ඵලයි එක මොහොතේ යෙදිලා තියෙන්නේ. එකක් ඉවර වෙලා අනිත් එක නිවේ. එකකින් තොරව අනිත් එකට පැවැත්ම නැහැ. ඒ කියන්නේ මොකද්ද මේ හේතුඵල අතර කාල පරතරයක් නැහැ. නේද? අපි ඵලය කතා කර ඵලයක් ගැන කතා කරන මොහොතේම හේතු ටිකක් යෙදිලා තියෙනවා. වෙනවා. ඔන්න ඔය සම්බන්ධය තමයි මේ පටිච්ච සමුප්පන්න කියන්නේ. එතකොට ඔන්න දැන් සමුදය තියෙනකොට ඵලය තියෙනවා. දැන් දුකයි සමුදයයි ගත්තොත් සමුදය තියෙනවා නම් දුක තියෙනවා. සමුදය නැත්තම් දුක නැහැ, දුක්ඛ නිරෝධයි කියලා නුවණක් එන්නවා. ඒ පටිච්ච සමුප්පාදේ. හරි. හේතුව තියෙනකොට ඵලය තියෙනවා. හේතුව නැත්තම් ඵලයක් ගැන කතා කරන්න විදිහක් නැහැ. ගහය ආලෝකේ හේතු නැත්තම් අපිට හෙවණැල්ල ගැන හෙවණැල්ල පිහිටන්නේ නේද? හේතු යෙදිලා නම් අනිවාර්යෙන් පිහිටන. හරි. ඔන්න ඔහම ධර්මතාවයක් තියෙනවා මේ පටිච්ච සමුප්පන්න කියනකොට. එතකොට හේතුඵල සම්බන්ධෙත් තියෙනවා. දැන් ගහ නිසා හෙවණැල්ල කිව්වොත් වැරදිද? හරි. හේතුඵල සම්බන්ධෙත් තියෙනවා. හැබැයි ඒක විතරක් මදි. ඊට වඩා යෙදෙනවා මේ පච්චයා කියනකොට. ඉමස්මින් සති ඉදං හෝති කියන කතාවත් යෙදෙනවා. හරි. අපි හේතු ඉපැද්දුවොත් ඵලය උපදිනවමයි. ඉමස්ස උපාදා ඉදං උපජ්ජති. හරි. තේරුණා නේද? තේර ඉමස්මින් අසති ඉදං නහෝති. හේතු නැත්තම් ඵලයක් ගැන කතා කරන්න බෑ. ඕක තමයි නිරෝධය කියන්නේ. හේතු නැත්තම් සමුදය නැත්තම් නිරෝධයි. කතා කරන්න බෑ. ඒ කියන්නේ තියෙන දෙයක් නැති වුණා නෙමෙයි. එහෙම දෙයක් හටගෙන නැහැ. ඉපදිලා නැහැ. හේතු නැත්තම් උපදින්නේ නැහැ. සමුදය නැත්තම් උපදින්නේ නැහැ. මේ ධර්මතාවය ගැන කතා කරන්න බෑ. හරි. එතන තේරුම් ගන්න මේ තියෙන දුකක් නැති කරනවා නෙවෙයි. දුක උපදින ස්වභාවය නැති කරනවා. දුක උපදින්නේ සමුදය තියෙනකම්. සමුදය නැත්නම් දුක නැහැ. සමුදය තියෙනවා නම් දුක තියෙනවා. අන්න ඔහොම ධර්මතාවයක් තියෙනවා. දුක සමුදය තියෙනවා නම් දුක තියෙනවා. සමුදය තියාගෙන දුක විතරක් නැති කළා කියන්න එහෙම කියන්න බෑ. සමුදය දුරු කළා නම් ආයි දුක ඉතුරු වුණා කියන්නත් බෑ. මොකද දුක හටගන්නේ. ඒ නිරෝධයි. හරි. එතකොට ඔන්න ඕක හොඳට තේරුම් ගන්න එනවා. එතකොට දැන් නුවණක් එයි සංකතයි කියන එකයි පටිච්ච සමුප්පන්නයි කියනකොට වෙනසක් තියෙනවා. පටිච්ච සමුප්පාදේ දකිනකොට මේ හේතු එක්කමයි අපිට ඵලයක් ගැන කතා කරන්න. හේතුන්ගෙන් තොරව ඵලයක් ගැන කතා කරන්න බෑ. මොකද හේතු නැත්තම් ඵලය නිරෝධයි. ඉපදිලා නැහැ. හරි. ඒක ඕනනම් අර දැන් වතුරට එබෙන බල්ලාගෙනුත් බලත හැකි. දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියන්නේ ඒකට හේතු යෙදිලා තියෙන තාක් විතරයි. මොනවාද ඒතන හේතු? බල්ලාගේ ඇත්ත ඇති හැටි නොදන්න කමයි මුලාවයි. අවිද්‍යාවයි මුලාවයි තියෙනකන් විතරයි බල්ලෙක් පිහිටන්නේ. අවිද්‍යාව මුලාව නැති වුණා නම් එතන බල්ලෙක් ඉපදිලා නැහැ. උපදින්නේ නැහැ. අපිට උපදින්නේ නැහැනේ වතුරේ බල්ලේ. නේද? ତତେ හේතු තියනවාටන් ඵලයේ තියනවා. හේතු නැත්තම් ඵලයේ නැහැ. හරි. ඕකමයි මේ තුන් ලෝකෙට තියෙන්නේ. අපේ කාම ලෝක මට්ටමේ කෙලෙස් තියනකොට කාම ලෝකයක් තියනවද නැද්ද? තියෙනවා. කාම ලෝක මට්ටමේ කෙලෙස් තියාගෙන කාම ලෝකයක් නැහැ කිව්වොත් ඒක බොරුවක්. හරි. සමුදේ තියෙනකොට ඵලය තියෙනවා. හරි. හැබැයි කාම ලෝකේ තියෙනවමයි කිව්වොත් ඒකත් ඇත්ත ඇති හැටි නෙමෙයි. හයි අරූපාවචරයක් කෙනාට තියෙනවද කාම ලෝකේ? එයාට පිහිටන්නේ නෑ. හරි. ତତେ මේ කෙලෙස් එදිලා නම් ඒක තියෙනවා. මේ කෙලෙස් නැත්තම් නෑ. පේනවද පටිච්ච සමුප්පන්න ස්වභාවය? අර මේක කාම ලෝකේ තේරෙන්නේ නැත්නම් අර වතුරට එබෙන බල්ලගෙන් තේරුම් ගන්න. මෙහි අවිද්‍යාව මුලාව තියනකන් ලෝකේ හදන්න බල්ලෙක්ව හදන්න බල්ලා ඉන්නවා. මෙහි අවිද්‍යාව මුලාව නැත්තම් පිහිටන්නේ නැහැ. ඒ පිහිටන් නැති ගතිය තමයි නිරෝධය කියන්නේ. ඒ කියන්නේ ඉපදිලාම නැහැ. නූපදින ගතිය. හරි. දැන් ඔන්න අපිට ඕක දාන්න තියෙනවා ඇහැට. සංකතයි පටිච්ච සමුප්පන්න. එහෙනම් ඇහැ උපදින්න හේතු තියෙනකොට විතරයි ඇහැ ගැන කතා කරන්න පුළුවන්. ඇහැ උපදින්න හේතු නැත්තම් ඇහැක් නැහැ. තිගුණ ඇහැක් නැති වෙනවා නෙමෙයි ඇහැක් උපදින්නේ. ඇයි? ඇහැ පටිච්ච සමුප්පන්න. එහෙනම් ඕක දකින්න නම් ඔගේ සමුදය හොයා ගන්න ඕනේ. නේද? හරියට සමුදය දැක්කොත් විතරයි Nirodhe peyen. ඒකයි මේ මේ ආර්ය දර්ශනේ එන්න නම් ಜಾති තුනක් තියෙනවා. ඉති රූපං, ඉති රූපස්ස සමුදයෝ, ඉති රූපස්ස අත්තංගම. ඕ තුන දකින්න කෙනාට තමයි සම්මාදිට්ඨිය තියෙන්නේ. හරි. දැනට අපි ඉන්නේ ඇහැ තියෙනවා කියන මට්ටමේ විතරයි. ඇහැ උපදින්නේ කොහොමද කියලයි, Nirodhe කොහොමද කියලයි අවබෝධයක් නැහැ. ලෝකෙට අයිති දැක්මේදී එහෙම අවබෝධයක් නැහැ. ඒ අපිට තියෙන හැක් නේ තියෙන්නේ. දැන් පේන්නේ මැරුණහම තමයි ඇහැ නැති වෙනව නම් නැති වෙන්නේ. නේද? ඒ නැති වෙන්නේ තිබුණ ඇහැ. එතකොට පටිච්ච සමුප්පාදයක් දැකලාද? නැහැ. එහෙනම් මේ අර දිවි නහගෙන මේ වැඩේ කරන්න බෑ. මේ තියෙන ඇහැ නැති කරගන්නවද නිදී නහගෙන? නේද? බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ තියන එක නැති කරන්න නෙමෙයි. උපදින්න හේතු හොයලා, සමුදය හොයලා, සමුදය දුරු කරන්න. සමුදය දුරු වුණත් ඵලය පිහිටන්න. නිරෝධය. එහෙනම් මේ ඇහැ කියන එකයි, රූපේ කියන එකයි, ආයතන හයේම අපිට හොයන්න තියෙනවා සමුදය. හරි. හටගත්තේ කොහොමද? හරි. සමුදයත් ඉතින් අපිට උදව් කරලා තියෙනවා, ධර්මයේ පෙන්නලා තියෙනවා. මොකක් හින්දාද ඇහැ හටගන්නේ? ගොඩක් ಜಾති කියලා තියෙනවා නේද? මොනවා හින්දාද? ඈ? දැන් මේ මනුස්ස ඇහැක් ලැබුණේ ඇයි අපිට? ගිය ජීවිතේ ඉඳලා. පූර්ව කර්මය. අනිවාර්යෙන් කර්මයක් හේතු වෙලා තියෙනවා නේද? තව මොනවාද? මෙච්චර කල් කාපු කෑම උදව් වෙලා නැද්ද? ආහාරත් උදව් වෙලා තියෙනවා නේද? මොනවද දැන් මතක් වෙයි? අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර. තණ්හාවක් හින්දමයි ඇහැක් උපදින්නේ. තණ්හාවත් අපි කතා කළා. දැන් බ්‍රහ්ම ලෝකේ ගියත් ඇහැක් උපදින්න අර අනුස හැංගිලා තියෙන තණ්හාව තියෙනවා නේද? ඒ හින්දමයි ආයේ වෙන තැනක ඇහැක් උපදින්න පුළුවන්. ආයතන හයම උපදින්න තණ්හාව ඉතුරු වෙලා තියෙනවා. තණ්හාවත් හේතු වෙලා තියෙනවා. තණ්හාවයි කර්මයයි ආහාරත් ඉතින් අවශ්‍යයි නේ මට්ටම එකක් හැදෙන්නේ. නේද? තව කියනවා අවිද්‍යාව හේතු වෙනවා කියලා. ඔන්න ඕක තමයි අපි දැන් සමුදය දකින්නේ. දැන් අවිද්‍යාවනේ දුරු කරන්නේ. රහත් වෙන්න නම් තුන් ලෝකෙින් මිදෙන්න නම් නොතනින් තමයි අපි හරි සමුදය අල්ල ගන්න ඕන. ඇත්තටම මොන මුලාව හින්දද මේක හටගත්තේ? නේද? ඕක දැක්කොත් අන්න ආර්ය දර්ශනේ එනවා. දැන් ආහාර නිසා කිව්වා නම් අපිට මේ ලෝකෙට අයිති හේතුනේ. ආහාරත් ලෝකෙට අයිති නේ. ඇහත් ලෝකෙට අයිති. එහෙනම් ආර්ය දර්ශනයක් එන්නේ නැහැ ඒක. අපි කියන ඔය කබලින් ආහාර අපි කන බොන ආහාර ගත්තොත් ආහාරිත් ලෝකෙට අයිති නේද? ආහාරය අරහෙ තියෙන එක දැනගන්න මම මෙහෙ ඉන්නවා. සක්කාය දිට්ඨිය තියෙන මම ඉන්නවා. එහෙනම් අපි මෙතන මේ අවිද්‍යාව කියන එක පොඩ්ඩක් හොයාගන්න වෙනවා. ඈ? ඒ අවිද්‍යාව අහු වෙන්නේ මතක තියාගන්න පටිච්චසමුප්පාදේ දැකීම තුල. ඇයි ධහම කියන්නේ පටිච්චසමුප්පාදේ? එහෙනම් අපේ ඇහි පටිච්චසමුප්පන්න බව හොයාගන්න ඕන. එතන තමයි මේ අවිද්‍යාව හැංගිලා ඉන්නේ. නේද? සමුදය හදන තැන. ඇහැටත් එහෙමයි, ඇහෙන් දැනගන්න රූපෙටත් එහෙමයි. ඇහෙන් දැනගන්න රූපේ නම් එළියේ තියෙන රූපේ නම් දැන් ටිකක් පැහැදිලි නේද? බල්ලා වතුරට එවිලා රූපේ හදනවා කියන්නේ එළියේ තියෙන රූප අපි හදන්නේ. එහෙනම් අනිවාර්යෙන් අවිද්‍යාව යෙදිලම නේද එළියේ රූපේ බාර අරන් තියෙන්නේ. ඈ? මේක අපි තව විදිහකට ගත්තොත් දැන් ඇහි අපි කතා කරනවානේ. අර දැන් ඇහි කාචෙන් හැදෙන වර්ණ රූපෙනි දැකලා තියෙන්නේ නේද? වර්ණ රූපේ දැකලා එළිය රූපයක් දැක්කා කියන්නේම මේ 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 සමුදය පේනව නේද? මේ පැත්තේ අවිද්‍යාවයි මුලාවයි හින්දා නේද එළියේක බාර ගන්න තියෙන්නේ. හරි. යම් කිසි මට්ටමකට පේනව නේද? ඒ ඔතන දකින්න අමාරු එකක් තමයි ඇහැ. ඇහැ අවිද්‍යාවෙන් හැදුවේ කොහොමද? අපිට හිතෙන්නම ඇහැයි රූපෙයි තිබුණ හින්දා තමයි ඉතුරු ටික උනේ. අහලා තියෙන්නේත් කොහොමයි නේද? චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඔහොනේ අහලා තියෙන්නේ. ඒක ධර්මය. එනට අපි ඉඳන්නේ. ඔක තේරුම් අරන් තියෙන්නේ ඇහැකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා. ඒ නිසා චක්කු විඥානේ පහළ වුණා. නේද? එතකොට රූප මොනවාද? ඇහැයි ඇහෙන් දැනගන්න එකයි දෙකම රූපස්කන්ධයට දානවා. නේද? කනෙන් සද්දයක් අහනකොට රූප මොනවාද? කනයි ශබ්දය. නේද? දැන් ආයතන දෙක, ඒ කියන්නේ අජ්ජත් ආයතනෙයි බහිද්ද ආයතනෙයි අපි රූප ගොඩට දාන්නේ. නේද? රූපස්කන්ධය කියන්නේ ඕක නේද? ඊතුරු ටික වැටෙන්නේ නාමවලටනේ නේද? වේදනා සංඥා සංකාර විඥාන රූපය කියනකොට ගන්නෙ ඇහැයි රූපේ නැත්නම් අජ්ජත් බහිද්ද දෙක. නේද? අජ්ජත් ආයතනෙයි බහිද්ද ආයතනෙයි අපි රූප විදිහට නේද ගන්නෙ? සංකත හැම එකම සංකතයි. රූප විතරක් නෙමෙයි අනිත් ටිකත් සංකතයි. හේතු ප්‍රත්‍යයෙන් මේ වේදනාව එහෙමත් හටගන්නේ. සංකත බව ලෝකේ ඕන දෙයකට පොදුයි. ඒ කියන්නේ රූප වලට විතරක් නෙමෙයි හිතටත් හිතත් සංකතයි චෛතසිකත් සංකතයි. ඒ කියන්නේ රූප චිත්ත චෛතසික කියන සේරම සංකතයි. සංකත නොවන එක දෙයයි තියෙන්නේ මොනවා? නිවන. නිවන විතරයි අසංකත. හේතු ප්‍රත්‍ය කතාවක් කියදෙන්නේ නැහැ නිවනට. ඇයි? උපදින දෙයක් නෙවෙයි. නේද? උපදීම නැති කරන්නේ නිවන කියන්නේ. ඒ උපදින්න හේතු යෙදෙන්නේ නැහැ. අසංකත. අනිත් සේරම මං කිය මේ වෙනකන් දන්න දැනුම ඕන එකක් ගත්තොත් ඔක සංකතයි. හේතු ප්‍රත්‍යෙම්ම කියපු දෙයක්. හරි. සංකතයි කියන එක නම් අපිට හිතා ගන්න පුළුවන්. දැන් ඔක පටිච්ච සමුප්පන්නයි කියන එක තමයි දකින්න අමාරු දෙ. දැන් ඇයි ඇහැ පටිච්ච සමුප්පන්නයි? ඇයි රූපේ පටිච්ච සමුප්පන්නයි? ඇයි මේ අජ්ජත් ආයතන පටිච්ච සමුප්පන්නයි? ඇයි බාහිර ආයතන පටිච්ච සමුප්පන්න කියන එක හොයන්න ඕනේ. එතන සමුදේ දැක්කොත් විතරයි මේ සමුදේ තියෙනකොට මේක තියෙනවා. මේ සමුදේ නැත්තම් ඒව ගැන කතා කරන්නවත් බෑ කියලා නුවණක් එනවා. එතකොට ඒ දැන් රූප ලෝකේ ඉක්මවා යනව නේද? එතකොට දැන් අජ්ජත් බහිද්ද කියන්නේ රූප නම් ඒ රූප ටික සමුදේ තියෙන කන්නම් රූප තියෙන්නේ. සමුදේ නැති වුණත් ඒවා පිහිටන්නේ නැත්තම් පිහිටන්නේ නැහැ කියන්නේ Nirodha කියනකොට අන්න රූප ලෝකේ ඉක්මවා යනවා නේද? දැන් ඔන්න හොයන්න ඕන එහෙනම් මේ ඇහැයි රූපේ කියනනේ. දැන් ඇහැ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියලා හොයන්න ඕන. කවුද කිව්වේ ඇහක් තියෙනවා කියලා? ඈ දැන් දැකලා නැහැ කියලා කිව්වනේ. ජීවිතේට දැකලා නැහැ නේද? රූප
තියෙනවා.
රූප තියෙනා නම් ඇහැ තියෙනවා. දැන් මං අහන්නේ කවුද ඕක කිව්වේ? කොහොමද දැනගත්තේ කියන එක ඔබ දැන් තමන් හොයන්න ඕන. කවුරු හරි කියන්න එපේ. කවුද දැනුවත් කළා නම් විඥානේ නේද? විඥානෙකින් තමයි දැනගෙන තියෙන්නේ. වෙන දැනගන්න විදියක් නැහැ. මේ ලෝකේ මෙච්චර කල් මොනවා හරි දැනගෙන තියනවා නම් විඥානෙකින්නේ දැනගෙන තියෙන්නේ. දැන් හොයන්න ඕන කොයි විඥානේද ඔක කිව්වේ? වැඩි නැහැ. ඉතින් විඥාන 6යි නේද? ඇහැ කොයි රූපේ කොයි තියෙනවා කිව්වේ කොයි විඥානේ? චක්කු විඥානේ නේ. සෝත විඥානේ වෙන්න බෑ නේ. සෝත විඥානේ කිව්වනම් කියන්නේ කන කොයි සද්ද කොයි තියෙනවා කියලා නේ නේද? නේද? ඒ ආයතනෙට අදාළ විඥානෙ අන්න වෙන් කරගන්න පුළුවන්. දැන් ගහන විඥානෙන් නම් නාසෙකුයි ගඳ සුගඳයි. ජීවහා විඥානෙන් නම් දිවකුයි රසක් තියෙනවා කියන්නේ ජීවහා විඥානෙ නේ. රස විඳින්න නම් දිවකුත් තියෙනවා. නේ? අර ඉස්සලා කියපු එක හරි රූප තියෙන හින්දා තමයි ඇහැ තියෙන්නේ. රූප තියෙනවා කිව්වේ කවුද? විඥානෙ මොන විඥානෙ? චක්කු විඥානෙ. ඇහැ නිසා ඇහැ උදව් කරගෙන පහළ වෙන විඥානෙ. නේද? සද්ද තියෙනවා කිව්වේ සෝත විඥානෙ.